දන්නේ නැති හින්දා තමයි සංසාරේ යන්නේ. පස්සේ කියන එක දැනගත්තා නම් අන්න ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න පුළුවන්. පස්සේට මුලා වෙන්නේ.
ඒ තමයි ඔක්කොමලා
මුලා. ආයතන පත්‍ය පස්සෝ ඒකයි හේතුව. ඒක තමයි මම ඉස්සෙල්ලා තේරුම් ගත්තේ. පස්සේ කියනකොට ওই තුන් දෙනාම ඉන්න ගතිය තමයි පස්සෙන් දැනුවත් කරන්නේ. මේ තුන් දෙනා ඉන්නවමයි කියලා කොහෙවත් කියලා නෑ. එතන තමයි එන්න දැන් නාම රූපේ පැත්තට යන්න ඕනේ. එතෙන්ට ඉන්න. නාම රූප පත්‍යා සලායතන. නාම රූප පත්‍යා පස්සු. මේ එතන ඒ අඩුව තේරුම ඔය කාලකරතරේට දාන්න ගිහිල්ලා. මේ ඔක්කොම මේ එකට හට ගන්න දෙයක් ගැන මේ කතා කරන්නේ. උපකල්පනය නෙමෙයි ඒක තමයි ඇත්ත. උපකල්පනේ තමයි කාලකරතරේට දාපු එක.
ජපන්සේ ධර්මයේ උපකල්පන නැහැ.
හෙවණෙල්ලයි ගහයි ආලෝකෙයි එක මොහොතේ කියන එක ඒක උපකල්පනය නෙමෙයි ඒක තමයි ඇත්ත.
ඒක තමයි ඇත්ත.
ගහය ආලෝකේ යති වෙලා තමයි හැවනෙල්ල ඇති උනේ ඒක උපකරණය. වෙන. ඉස්සෙල්ලා ගහ තියෙන්න ඕන ඊට පස්සේ ආලෝකේ ඉන්න ඕන ඒ හින්දා තමයි මේ හැවනෙල්ල ඒ උපකරණය.
අපේ නොදැනුවත්
අපි හදන්නේ.
නොදැනුවත්
තමයි. ඇත්ත තත්ත්වේ මේ දර්ශනය විද්‍යමාන වෙනවා නම් මෙහෙම. කියන්නේ හෙවණැල්ල විද්‍යමාන වෙනවා කියන්නේ ඒ තුන් දෙනාම ඉන්නවා කියලා විද්‍යමාන වීමක්. ඊට පස්සේ විද්‍යමාන වෙනවා පස්සේ පිළිගන්නවා කියන්නේ මේ තුන් දෙනාම ඉන්නවා කියලා පිළිගන්නවා. ඒක තමයි හිත දැනුවත් කරන්නේ පස්සජයිතසික. නේද?
යදා මනසට දෙන්නේ.
නෑ අපි කිසිම විමසීමක් නැතුව ඒක එහෙමමයි නේද? ඇත්ත තමයි කියන්නේ කියලා ඔන්න බාරගත්තා. ඉතින් විඳින්නේ නෑ. පස්සපච්චය වේදනා සංඥා ඒක ගැන අදහස් වෙනවා චේතනාව තේරම ටික හට ගන්නවා. නම් මේක ඇත්ත කියන මතේ ඉඳගෙන ඔය ටික කොහොම කරන්නේ? එයා ඇති උනේ එයා හටගත්තේ කොහොමද කියලා හොයන්නේ. මෙයා ඇත්ත කියන කෙනෙක්ද බොරු කියන කෙනෙක්ද කොහෙන්ද යාවේ කියන එක හොයන්නේ. ඒකට දැන් එයා ගැන හොයන එක තමයි පස්සේ කුමක් ප්‍රත්‍යෙන්ද හටගත්තේ? නාම රූප පත්‍යය පස්ස. කවුද නාම රූපේ කියන්නේ? විඥාණය දැනගන්න ගතියක්. නාම රූපයක් නැතුව විඥාණයට හටගන්න බෑ. විඥාණයක් නැතුව නාම රූපයට හටගන්න බෑ. විඥාණය කියන්නේ දැනුවත් වෙන ස්වභාවයනේ. මතක් කරි. දැනුවත් වෙන ගතියටනේ විඥාණය කියන්නේ. දැනුවත් වෙන්නේ මොකක්ද? මොකක් ගැනද දැනුවත් වෙන්නේ කියන එක තමයි නාම රූප ගැන තමයි දැනුවත් වෙන්නේ. තේනවා? දැන් දැනුවත් වීමක් ගැන කතා කරන්න බෑ දැනුවත් වෙන දෙයක් නැත්තම්. නේද? දැනුවත් වීම කියනකොට මොකක්ද කියලා අනිත් පැත්තෙන් එනවනේ. ඒ මොකක්ද කියන එක තමයි නාම රූප. නාම රූපේ කියනකොට නාමය කියලා වෙනම කිව්වෙත් නෑ රූපය කියලා වෙනම කිව්වෙත් නෑ
ඔක්කොම එකට එන්න
එකටමයි
යන්නේ එකටමයි
එන්නේ ඒ නාම රූපය කියලා කිව්වෙ දැන් විඥාණයට පුළුවන්ද නාම ටික නැතුව රූපය ගැන දැනගන්න මොකද විඥාණය මොනවා හරි දැනගන්නේ නාම ධර්ම නිසා විඥාණය දැනුවත් කරන එක එක කට්ටියනේ මේ නාම ටික කියලා කියන්නේ නේද අර ඒජන්ස්ලා ටිකක් පත් කරලා තියෙනවා ඔන්න මේ 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 දේවා කියලා ඒක විතරයි ඔයාලට කියන්න පුළුවන් අනිත් ඒවා කියන්න බෑ නේද ඒගොල්ලෝ කියන ටික විතරයි විඥාණයට දැනගන්න පුළුවන් විඥාණයට දෙලින්ම ගිහිල්ලා මේ කට්ටිය නැතුව රූපය ගැන බලන්න පුළුවන්.
බෑ.
එහෙම බෑ.
එකතු වුණත්
එහෙම වුණා නම් විඥාන පත්‍ය රූපං කියන්න තිබුණා. එහෙම කිව්වේ නෑ. ඒ විඥාණයට දැනගන්න පුළුවන් නාම ටික එකතු වෙලා කියන රූපයක් ගැන දැනගන්න පුළුවන්. නාම ටික හරහාමයි රූපය ගැන දැනුවත් වෙන්නේ. හරි. අන්න දැන් ඔතන ලොකු ගැඹුරක් තියෙනවා. දැන් විඥාණය දැනගන්නේ නාම රූපේනේ. නාම රූපයේ ස්වභාවය මොකද්ද? කියන එක මනුවණින් හිතන්නවා. දැන් නාම ටික කියනකොට ඒවා අර ආයතන වලට අහු වෙන්නේ නැහැ නේද? නාම කියන්නේ මේ හිතේම ඇති වෙන ගති ටික. හරි? චෛතසික ටික. වේදනා සංඥා චේතනා පස්ස මනසික. එතකොට නාම වල තියෙන්නේ රූපයක් ගැන මොනවා හරි අදහස් ටිකක්. දැන් වේදනාවක් දෙන්න පුළුවන්ද රූපමය ගතියක් නැතුව?
නැහැ.
රූපයක් ගැනමයි මේ වේදනාව. රූපයක් ගැනමයි මේ සංඥාව. රූපයක් ගැනමයි මොකක් හරි චේතනාව. ඔය ටික. රූපයක් ගැන කියන කතා ටිකක් තමයි මේ නාම ධර්ම ටික කියන්නේ. හරි? දැන් අපිට කතා ටිකක් කියන රූපේතන තියෙන්නම ඕනද? අරහෙ තියෙන රුවන් වැලි සෑය ගැන මෙහෙන් ගන් හිතන්න බැයිද? බෑ. අපි කරන්නේ ඒක තමයි. මෙහෙන් ගන් මතක්. දැන් ගෙදර ගැන මෙහෙන් ගන් මතක් කරන්න බැයිද? පුළුවන්. ඒකට ගේ මෙතන තියෙන්න ඕනද? නැහැ. ඇයි? ඕක නාම රූපයක්. නාමික රූපයක්. නාම මාත්‍ර රූපයක්. තේම මේ නාම නිසා පැවැත්මක් දීපු රූපය.
ඒ කියන්නේ ඒ රූපය තුල මහ භූත නැහැ නේද?
මහ භූත නැහැ. ඒ කියන්නේ මහ භූත සතර මහා ධාතු රූපේ මෙතන නැහැ. ඒ වුණාට නාම වලට පුළුවන් රූපයකට විද්‍යමාන කරන්න. රූපයක් පෙන්වන ස්වභාවය. අපිට කියනවා නාම මාත්‍ර රූපය. හරි? එතකොට තේරුම් ගන්න විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපය මිසක් සතර මහා ධාතු රූපය නෙවෙයි. එළිය තියෙන සතර මහා ධාතු රූපය විඥාණයට ගිහින් බලන්න බෑ. විඥාණයට පුළුවන් නාම රූපයක් දකින්න පුළුවන් විතරයි. නේද? ඒ නිසා තමයි නාම රූප පත්‍ය විඥාන නැත්නම් විඥාන පත්‍ය නාම රූප. ඔය දෙන්නයි කෙනාට කෙනා උදව් වෙනවා. ඔක තව උපමාවක් කිව්වොත් අර කීනයක් දකින්න. ඊනෙන් දකින්නනේ රූප නේද ලෝකේ ඔක්කොම. ඈ මේ රූප දීනේ ඉන්නකන් හිතන්නේ මේ ඇත්ත රූප. ඒ කියන්නේ ඇත්ත රූප කියන්නේ සතර මහා ධාතු රූප කියන්නේ. හෙ එනකට දැකලා තියෙන්නේ නාම. හැරුණාට පස්සේ දන්නව ඔක්කොම මේ හිතෙන් අදපු ටිකක් තමයි දැකලා තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ තාම නිදි. විඥානෙට නාම රූප ටික අරමුණු වෙනවා. අපි හිතනවා එළියේ තියෙන සතර මහා ධාතු රූප අත්දකින්නවා කියලා. හරි? එතකොට මේ පේන නාම රූපේ සතර මහා ධාතු රූපයක් කියලා රූප අන්තයකට දාන්නේ. හරි. රූපය ඒකාන්තය. නාමය තවාන්තය. විඥාණය නේද? ඔන්න ওই මට්ටමට එනකොට ආයේ පස්සේට අර නාම රූපේ පස්සේ මට්ටමට ගෙන හිටපද. විඥාණයට අරමුණේ නාම රූපේ වුණාට දැන් අපි පස්සේ මට්ටමට ගෙන හිටලා. එළියේ රූපයි අභ්‍යන්තර නාමයි ගැට ගහයි. එකකට එකක් ගැට ගහලා සම්බන්ධ කරලා. බාහිර තියෙනවා කියලා හිතන රූප ඒවට අපි කියනවා සතර මහා ධාතු රූප කියලා නේද? සතර මහා ධාතු රූපේ අපි දැක්කත් නැතත් ඔහේ තියෙනවා. අන්න එහෙම තියෙනවා කියලා හිතන රූපයකට මේ පැත්තේ නාම ධර්ම ටික ගැට ගන්න. නාම රූප. ඔකට කියනවා පස්සේ කියලා. එතකොට ඒ පස්සේ දෙපැත්තකින් එන්න පුළුවන්. ඉස්සෙල්ලා නාම ටික තියෙනවා කියලා හිතුනොත් ඕකට අදාළ රූපයක් ගෙනහැලා ගැටගන්න. ඒකට කියනවා අදිවචන සංපස්සේ. ඒ රූපේ තාම නෑ නාම විතරයි හටගත්තේ. ඒර අපි රූපයක් ගැන හිතලා ඒක ගැට ගන්නවා. අදිවචන වචන මාත්‍රයක් විතරයි. අදිවචන සංපස්සේ. ඉස්සෙල්ලා රූපයක් තියෙනවා කියලා හිතුවොත් ඕකට නාම ධර්ම ටික ගැට ගන්නවා. පටික සංපස්සේ. ඒ රූපයක ගැටෙන්නේ නැහැ. නාම ධර්ම ටිකක් ගැට ගන්නවා. පටික සංපස්සේ. ඊට පස්සේ කියනකොට ඔන්න දැන් තේරුම් ගන්න. නාම ධර්මයි බාහිරේ පවතින පුළුවන් රූපයි දෙක සම්බන්ධ කරන ගතියක් තියෙනවා. එතකොට අපිට අන්ත දෙකක් තියෙනවා. ඒකාන්තයක් රූප අනිත් පැත්ත නාම.
එතකොට විඥානේ මොකද?
විඥානේ නේද? මජ්ජේ සූත්‍රේ කියන්නේ ඔය. එතකොට අපි රූපාන්තයට වැටුණත් දෘෂ්ටිගත වුණා, නාමාන්තයට වැටුණත් දෘෂ්ටිගත වුණා. මැද ඉන්න විඤ්ඤාණයත් තැවරෙන්න එපා. එයා කියන දේ විශ්වාස කළොත් ඒත් අහු වෙනවා. පස්ජේ මන්තා නලිප්ප. එයාගේ තැවරෙන්නත් එපා. අන්ත දෙකට යන්නත් එපා, මැද අල්ල ගන්නත් එපා. එහෙම වුණත් තමයි අර ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න පුළුවන්. කොටන්න අධිවචන සංපස්ස පටිග සංපස්සේ දෙකක් ගන්න දැන් කිව්වා. ආයි මතක් කළා. දැන් පස්සේ කියන එක ගොඩ නැගෙන්නේ එතකොට නාම රූපේ ඇත්ත ඇති ඇති නොදන්නකම මතමයි. නේද? විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපය. ඒ නාම රූපේ ඇත්ත ඇති ඇති නොදන්නකම නිසාම අපි ඕක ගෙනියනවා පස්සේ. මට්ටමකට. ඒතකොට නාම රූපයේ මුලාව නිසාමයි පස්සයක් පිහිටන්නේ. පස්සය පිහිටනකොට සලායතන පිහිටනවා. සලායතනෙන් තොර පස්සයක් නැහැ. ආයතනිකෙන් තොර පස්සයක් කතා කරන්න බෑනේ. අයි පස්ස ජාති 6යි තියෙන්නේ නේද? ඒ 6ේ ඕන එකක ඉන්නවා ආයතන. අභ්‍යන්තර ආයතනේ බාහිර ආයතන. ඒ අන්න පේනවා ආයතනේ හටගෙන තියෙන්නේ නාම රූප ප්‍රත්‍යය. නාම රූපේ ඇත්ත ඇති ඇති නොදන්නකම නිසාමයි යථාභූත ඥානය නැති නිසාමයි ආයතන හටගන්නේ. ටික ටික පේනවා ඇති පස්ස නිරෝධයක් වෙන්නත් පුළුවන් එහෙනම් කියලානේ. මේ මුලාව නැති වුණා නම් විද්‍යාව පහළ වුණා නම් අවිද්‍යාව යෙදුනේ නැත්තම් ඈ හැක් පිහිටන්නේත් නැහැ, රූප පිහිටන්නේත් නැහැ, විඥානෙ පිහිටන්නේත් නැහැ. එතකොට පස්සයක් කියලා දෙයක් තියනවා කියලා විද්‍යමාන වෙන්නේ නැහැ. දැනවීමක් කරන්න බැහැ. පස්ස නිරෝධ මට්ටමකුත් තියෙනවා.
ආයතන ගන්නේ නැත්තම් පස්ස නිරෝධ.
ආයතනේ මුලාව තියෙනකම් තෙන් ස්පර්ශයට අහු වෙනවා. ඒක ආයතන පිරිසිඳ දකින්න ඕන. පිරිසිඳ දකින්න නම් නාම රූපය ගැන දකින්න ඕන. මොකද නාම රූප වචනේ සලායතන නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා. උඩ අර කේවට්ට සූත්‍රය කියලා හරි ගැඹුරු සූත්‍රයක් තියෙනවා. අහගෙන යන්නේ සතර මහා ධාතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා ප්‍රශ්නයක් අහගෙන යන්නේ. මතකද? ඉස්සෙල්ලම තියෙන දිව්‍ය ලෝකෙට ගිහින් අහන කොහෙද මේ සතර මහා ධාතු මේක? අනේ අපි නම් දන්නේ අර ඉහළ දිව්‍ය ලෝකෙන් අහන ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ගෙන් අහවහම කියනවා අපි දන්නේ නැහැ උට. උට දිව්‍ය ලෝකෙන් අහන ඕමම 6ටම. 6 වෙනි එකේදී කියනවා ඕක අපි දන්නේ නැහැ. සමහරට අර ඊළඟ ඉන්න බ්‍රහ්ම ලෝකයේ උට දන්නවා. එතෙන්ට ගිහින් අහනකොට අපිට ඉහළ තව බ්‍රහ්ම ලෝකයක් තියෙනවා ඒගොල්ලෝ දන්නවා. කොහොමෝම යනවා අන්තිමටම ගිහිල්ලා බ්‍රහ්මයෝ කියනවා ඔය ඔක්කොම දන්නේ මහා බ්‍රහ්මයා. එයාගෙන් ගිහින් එයා තමයි මේ ලෝකෙ නෙවෙයි, එයා ඔක්කොම දන්නේ. එයාගෙන් ගිහින් අහනකොට එයා කියනවා මේ සතර මහා ධාතු නිරුද්ධ කොහෙද මේ රූප නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා නේ අහන්නේ. අහනකොට එයා කියනවා මම ඔක්කොම දන්නවා මේ ලෝකෙ මෙව්වේ මම සේරම දන්නවා. මං ඒක නෙමෙයි අහන්නේ මේ සතර මහා ධාතු නිරුද්ධ වෙන්නේ. දෙනිකාරත්තරය කියන මම ඔක්කොම දන්නවා මම මහා ප්‍රඥය සේරම දන්නවා. නෑ අනිත් ප්‍රඥයත් ඉන්නවනේ අහගෙන. නෑ මං ඕක නෙමෙයි අහන්නේ මෙන්න මේකයි කිව්වහම ඒ තරේ පැත්තකට අඬ ගහගෙන ඉන්නේ අනිත් කට්ටියට ඇහෙන්නේ නැති නේ. අර අනිත් අයට කියන්නේ බා මම දන්නේ නෑ. එන්නට ඕකට උත්තරේ වන්දන්නේ ඕක දන්නේ බුදුහාමුදුරුවෝ ඉන්න බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න. ඇයි මෙච්චර දුරක් ආවේ මේ අපි ඔය හිතට පත් කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියලා අන්නයි හිතලා ඉතින් ඊළඟට මෙයාටත් පතක් වෙන ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕන කියලා ඉහිල්ල අහනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන්නේ කොහෙද? බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා ඔය ප්‍රශ්නේ වැරදි. ඕක ඔහොම නෙමෙයි අහන්න. ඒ ප්‍රශ්නේම වැරදි. ඔක අහන්න ඕන පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන්නේ කොහෙද? නගාපති. පිහිටන්නේ නැත්තේ කොහෙද? පිහිටීමක් නොලැබෙන්නේ කොතනද? ඒකට උත්තරේ දෙනවා එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූප කියන ඒවා අසේසං ශේෂයක් නැතුවම කපා හරිනවා උපරුජ්ජති. ශේෂයක් නැතුවම කපා හරින්නේ කොතනද? අන්න ඒක. ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. අන්න එතන ආපෝ පඨවි තේජෝ වායෝ පිහිටන්නේ පිහිටීමක් ලබන්නේ නාම රූප සම්පූර්ණයෙන් කපා හරින තැන. නාම රූපයට පැවැත්මක් දුන්නොත් මේවා තියෙනවා. හරි. ඒවයි ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් සතර මහා ධාතු රූප තියෙනවා. ලෝකෙට අහු වෙනවා තව විදිහකට. ලෝකෙට අහු වුණත් ලෝකෙට ඉති දෘෂ්ටි වලට යන එක නවත්තන්න බෑනේ නේද? ඒක නාම රූපයේ ඇත්ත ඇති හැටි දැක්කොත් තමයි නුවණ විද්‍යාවෙන් ඇත්ත ඇති හැටි අභූතයේ දැක්කොත් තමයි අරව පිහිටන්නේ. එතනින් නොත් තේරුම් ගන්න මේවා අපි හදා ගන්න දේවල්, මේ දෘෂ්ටි මත හදා ගන්න දේවල්. විද්‍යාව තියෙනකම් මුලාව තියෙනකම් හදන දේවල් ඒවා ලෝකෙටයි දෘෂ්ටි. සතර මහා ධාතුවත් පිහිටන්නේ නැති මට්ටමක් තමයි ඒ රහතන් වහන්සේ. නාම රූප මතනං පස්සය හටගන්නේ ඈ ඉබේ වෙනවා යන්නේ. නාම රූප පත්‍ය පස්සෝන නාම රූප පිහිටියේ නැත්නම් පස්ස නිරෝධය කියන්නේ ඒකයි. පස්ස සමුදයයි පස්ස අත්තංගමයි. පස්ස සමුදය කියන්නේ දැන් හේතුවනේ නාම රූපේනේ. නාම රූපේ නැති තැනක පස්සයක් කතා කරන්න බෑ. ගහයි ආලෝකේ නැති තැනක හේවණල්ලක් ගැන කතා කරන්න බෑ. ඇයි? පිහිටන්නේ. හේතුව යෙදෙන්නේ නැති තැනක ඵලයක් ගැන කතා කරන්න බෑ. ඒක තමයි ඒවා පටිච්ච සමුප්පන්න ධර්ම කියන්නේ. පටිච්ච සමුප්පාදේ දකිනකොට ඕයින් මිදෙනවා. මොකද ඒවා පිහිටන්නේ. අවිද්‍යාවෙන් හටගත්තු සේරම ටික කඩාවැටෙන.
නාම රූප විද්‍යා.
නාම රූපයේ අවිද්‍යාව. නාම රූපය ගැන ඇත්ත ඇති හැටි නොදන්නවා. යථාභූත ඥානේ නැති. තොර දැන් ඔක තව විදිහකට තේරුම් ගන්න දැන් අපිට තියෙන්නේ විඥාණයට නාම රූපයක් හදට දැర్శණය වෙනවා. ඒ කියන්නේ බාහිර රූපයක් කරලම දැర్శණය වෙනවා. හරි? රහතන් වහන්සේගේ විඥානේ අනිදස්සනයි. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාවක් තමයි අර සායම් කාරී චිත්‍ර ශිල්පියෙක් සායම් එක එක පාට සායම් ගෙනහැලා අහසේ චිත්‍ර අඳිනවා. අන්න ඒ චිත්‍රය වගේ තමයි රහතන් වහන්සේට නාම රූප. ඒ චිත්‍රේ පෙයි 16 දක චිත්‍රය. නෑ ඒක පිහිටන්නේ නෑ පිහිටන්නේ නෑ. එහෙම නැත්නම් අර කුරුල්ලෝ පියාඹලා ගිය පාර වගේ කියන. කුරුල්ලෙක් පියාඹගෙන යනවා. මම බලනවා කොහොමද පාර. මේ වගේ රහතන් වහන්සේගේ විඥානේ අනිදස්ස. අපට දැర్శණය කරන්නේවා රහතන් වහන්සේගේ විඥානේ දැర్శණය වෙන්නේ නැහැ. ඒක අනිදස්ස. තේරුම් ගන්න. නාම රූප කියන එකේ මුලාවක් නැහැ. දැන් නාම රූපේ පැතිහෙටි දකි. පැතිහෙටි නොදැකීම තුල තමයි නාම රූපයේ මත පිහිටන දේවල් පිහිටන්නේ. හරි? ඒකට තේරුම් ගන්න නාම රූපයේ මත තමයි සලායතන පිහිටන්නේ. නාම රූපයේ මත තමයි පස්සේ පිහිටන්නේ. තර නාම රූප ගැට ගැසීම තුන. අර තමයි අන්තෝ ජටා කියන එක ඇතුළත ගැටේ. නාම රූප ගැට ගැසීම. බහි ජටා කියන්නේ ඒක විඥාණයට ගැට ගැසීම. විඥාණේ ප්‍රාරම්භනේ නාම රූපේ ගැට යම් දා ගන්න. අපි ওই ගැට දෙකම දාගෙන තමයි සලායතනේ පස්සේ ඇවිල්ලා ගන්නේ. නාම රූප අන්තෝ ජටා බහි ජටා.
සපෝටි පැහැදිලි කිරීම අවශ්‍යයි. දැන් නාම රූපේ ඇත්ත ඇති සත්‍ය නොදන්නාකම නිසාද සංඥාව මෙරිඟුවක් කිව්වේ?
දැන් සංඥාව මෙරිඟුවක්. සංඥාව කියන එක මතක තියාගන්න. සංඥාව පස්සේ ප්‍රත්‍යයෙන් ඇති වෙන දෙයක් සංඥාව.
පස්සේ නැත්තම් සංඥාවක් වෙන්නේ
නැහැ. පස්සපච්චය සංඥා. එතකොට මේ සංඥාවක් තියනවා කියලා කිව්වොත් ඒකේ ඇත්ත ඇති හැටි සංඥාවේ ඇත්ත ස්වභාවය මෙරිඟුවක්. අපිට සංඥාව මිරිගුවක් නෙමෙයි අපිට ඒකට රූපයක් තියෙනවා. දැන් රූප සංඥා වෙනකොට මිරිගුව වුණා නම් ඒත් අහු වෙන්නේ නැහැ රූපෙ. හරි මිරිගුවේ මිරිගුව ස්වභාවය නම් අපි වතුර හොයාගෙන යන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ මිරිගුවටත් අපි රූප පනවන. පේන්නේ මිරිගුව අපි පනවන රූප. එතන සංඥාවේ මිරිගුව ස්වභාවය දන්නේ. දැන් එහෙන් දැකලා අපි පනවන රූප. අනේ මහල පනවන රූප සද්ද රූප ඒ සද්දට අදාළ රූපයක් පනවන මේ මිරිඟු ස්වභාවය දැකලා නැහැ මිරිඟුවේ මිරිඟු ස්වභාවය දැක්කොත් ඒකට අදාළ රූපයක් පනවන්නේ නැහැ නේද ඒ අර්ථයෙන් තමයි සංඥාව මිරිඟුවක් කියන්නේ රූප සංඥාව මිරිඟුවක් කියලා දන්නේ නැති හින්දා බාහිර රූපයක් පනවනවා ඒකට අදාළ සත්‍ය සංඥා මිරිඟුවක් කියලා දන්නේ නැති හින්දා ඒකට අදාළ රූපයක් පනවනවා නේද? ඔය සත්‍ය ඇහෙනකොට අර ඒක කුරුල්ල පනවලා ඉවරයි. ඇහෙන්නේ සත්‍යය. අපි හිතන්නේ අර ඒ කුරුල්ලෙක් කෑ ගහනවා කියන එක රූපයක් පනවලා.
මෙතන ඇති වෙන සංඥාව තේරුම් නොගැනීම.
සංඥාව මිරිඟුවක් කියන එක දන්නේ නැහැ. මිරිඟුව පේනකොට අන්න වතුර තියෙනවා කියනවා වගේ තමයි අන්න කුරුල්ලෙක් ඉන්නේ. ඒක
දන්නාගම
එතන ගොඩක් දේවල් යෙදෙනවා. නොදන්න කමක් තියෙනවා, සිහිය නැති කමක් තියෙනවා. නේද? පෙර අවිද්‍යාවෙන් ඇසුරු කරපු ටිකක් ඔතෙන්ට ගන්නවා. එතකොට අන්නේ පැනවීම මත තමයි අර දෙයක් පනවන්නේ ධම්ම කියන දේ. ඊළඟට අපිට අර කුරුල්ලා සිහි කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒක දැසගෙන ඉවරයි. ඒක ආයේ මතක් කරන්න පුළුවන් අන්න එහෙම කුරුල්ලෙක්ගේ සද්දයක් අතන ඇහුණා කියලා. තේරෙනවද මතක් කරනවා කියන්නේ? මෙස්තන සද්දේ අහලා රෙහි කුරුල්ලෙක් හිටියා.
දැන් අර
ගන්නවා. ඒ කියන්නේ ගන්නවා කියන්නේ දැන් නාම රූප සම්බන්ධ කළා. දැන් මේකෙන් විඳ වේදනා චෛතසිකේට දැන් එක නාමයක් ගත්තොත් ඒකට අදාළ රූපයක් දැන් දාගෙන ඉඳලා. නාම රූප ගැට ගැහුවා. ඕක ඇති ආයේ අපිට ওই සද්දයවහන් කුරුල්ල මතක් කරගන්න නැත්නම් කුරුල්ලෙක් දැක්කොත් මේ සද්දේ මතක් කරගන්න ඕ දාගත්තු ගැට ගැහිල්ල ඇති
ඒවත්
ස්ටොප් කරගන්නවා කිව්වට ඕවත් තියාගන්න තැනක් කොහෙද කියලා අහුවොත් එහෙම කියන්නත් බෑ. මොකද අපිට ඉඳ නැහැ මේ ලෝකෙම ඒවා තියාගන්න. අනිත්‍යයෙන් ඉන්න බැරි වෙනවා ඒක.
ඒ ශරීරෙත්ම තියවන්නේ නැහැ. ඒක ස්ටොප් කරන්න අර ගබඩාවල වගේ මොකක් හරි තියෙනවා.
ඒක තීරුම් ගන්න අපි එහෙම කිව්වට එතන හදන්නේ ආයේ සිහි කරගන්න හැකියාව ඇති කරගන්න. يعني ධම්ම බවට පත් කරගැනීමේ හැකියාව හදනවා. මනකට පුළුවන් ධම්ම ආරමුණු කරන්න. අලුතෙන් මන ආයතනයක් උපදින්න හේතු සකස් කරගන්න. මන ආයතන විතරන්නේ ඉතින් අර ආයතන පහේ ඉන්නා නම් ඒ පහත් හදනවා. ඒ පහ නුවණින් දැකලා මිදුනොත් ඔය ඔක්කොටම මනසනි පිළිසරණ වෙන්නේ කියලා එදාට මන ආයතන ගැන විතරයි බලන්න තියෙන්නේ. අර ආයතන හය නිකන් උපකරණ හයක් විතර. පහක් විතරයි. හරියට පංචේන්ද්‍රිය ගැන නුවණින් දැක්කොත් මනස නැතුව එකකටවත් වැඩ කරන්න බෑනේ. ඔය අරමුණු ඔක්කොම ඉඳලා තියෙන්නේ මනස. එහෙනම් මනස යොදාගත්තු අර එක එක જાතියේ උපකරණ හයක් විතරයි එක එක જાතියේ සංඥා ගන්න. එක එක උපකරණෙන් පුළුවන් එක එක සිග්නල් එකක් ගන්න. රූප සංඥාද, ශබ්ද සංඥාද, ගාන සංඥා මේ. ඔය සංඥා ටික විඳින්නේ කවුද? මනස. අනේ ඒකයි මනස පිළිසරණ වෙලා ආයතන පහට. ඕක දකින්න කෙනාට ඊළඟට තියෙන්නේ මනස ගැන සිහියෙන් ඉන්න විතරයි. එයාට ඕනේ අර ඉන්ද්‍රිය පහේ සිහියෙන් තියන. හැබැයි අර අවබෝධය આવු. අර පහෙන් මනස තමයි ඒගොල්ලන්ට පිළිදරණ වුණේ කියලා නුවණ ආපු දවසට. එතකොට පොඩි වැඩයි. එක්කෙනෙක් ගැන බලා ඉන්න විතරයි තියෙන්නේ. මනස ගැන. මනස ගැන බලා ඉන්න නම් සතිය. සතිය පිහිටනකොට මනසෙනුත් මිදෙන්න පුළුවන්. හරිද? සිහිය නැති හින්දානේ මනස ඔය ටික කරගෙන යන්නේ. ඒත් මනසට පිළිසරණ වෙන්නේ සතිය. සතිය වල ඉන්නේ මනස කරන වැඩ ටික දිහා බලා ඉන්න නුවණින්. හරි? එයා බොරුවක් කරලා මායාවක් කරන්න හදනකොටම බලනවා නුවණයි සිහියයි නුවණයි පිහිටන. එතකොට සතිය පිහිටනවා දැන්. එතකොට මනසෙනුත් මිදෙන්න පුළුවන්. දැන් ආයතන පහෙන් මිදිලා මනසට ආවා, මනසෙන් මිදිලා දැන් සතිය. සතිය පිහිටන එකත් ටිකක් අමාරු වැඩක් නේ. මේ මට්ටමේදී වෙනවා කොච්චර අමාරුද කියලා. ඈ? සිහිය ඉරවණයි පිහිටන. සතර සතිපට්ඨානේ වැඩෙන එක කොච්චර අමාරුද කියලා පේනවනේ දැන්. භාවනා කරන්න ගියාම එහෙම දකිනවා ඇති නේ. ප්‍රසතිගතානේ දිහිකන්න කොච්චර උත්සාහ කරන්න ඕනද නේද? ඔයක් ඕන මොන ඉදෙන්න ඕන ඔය දෙකත් එක්කම يعني අර අංග ටික යෙදෙනවා ඈ නෝ හැබැයි සතිය පිහිටව ගත්තොත් කොහොමද? මනසෙන් මිදෙනවා. මනසෙන් හදන බොරු ටිකෙන් ඔක්කොගෙම මිදෙනවා. විමුක්තිය එනවා. විමුක්තිය එනකොට ඉතින් සිහිය ඕනද? නෑ නෑ විමුක්තිය නැති හින්දා තමයි සිහිය ඕනේ. සිහිය පිහිටන එකෙන් මිදෙන්න නම් ඉතින් විමුක්තිය හොයා ගන්න ඕනේ. වැඩ ටිකක් අඩු කර ගන්න ඕන. ඒ වැඩ ටිකෙනුත් මිදෙන්න ඕන
නම්
නිවන. ඒක මනසෙන් ඕනතරම් නිමිති දිනනවා බය වෙන්න එපා. අපිට ඕනතරම් මනසෙන් කරන වැඩ තියෙනවා බලා ඉන්න. නේද?
ඈ? ඒක හැමතිස්සෙම එනවා නේද?
හැමතිස්සෙම එනවා අපේ වැඩේ ඕකම. ඒක බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒක තමයි මේ හරි ලේසි වැඩක් කියන්නේ කරන්න බැරි වුණා. අක්කරි බලා ඉන්නකො. එතකොට අහුවේ. ඒක ගැන විස්තර කරනවට වඩා ඒ බලා ඉඳීම තුළ තමයි ඒකෙන් එන්නේ තේන්නේ. දැන් දැන් ඔක වචනෙන් කියුවාට දැන් ආයතන පහෙන් මිදෙන්න බෑ ඔහොම කිව්වට. නේද? ලොකු නුවණකින් මේක හොඳට බලන්න, තේරුම් ගන්න. එතකොට සම්මා දිට්ඨිය එක්ක ඊළඟට අනිත් වැඩ ටික යෙදෙනවා. නීරය ආතාපි සම්පජානෝ සතිමා. ඒ තුනම ඒ දෙන්නම එහෙමයි ඕක කතා කරන එක එක මට්ටම් තියෙනවා. අපි මූලික සමාධියේදී තියෙන නිමිත්තක් එන්නේ නැති එක නෙමෙයි. සමාධියේදී මේ නිමිත්තක් තියෙනවා. තේරුමක නිමිත්ත තියෙනවා. පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්තා ඒකට සිහිය පිහිටගෙන බලා ඉන්නවා. ඒ අනිත්‍ය නැතික නවත්තලා එතකොට අපිට හුස්ම දිහා විතරක් බලන්න පුළුවන් මට්ටමකට හිත දියුණු කරගන්න පුළුවන්. මූලිකව තියෙන අනිත්‍යයට දුවන. නේද? ඒකට මූලික උත්සාහය තියෙන්නේ අනිත්‍යයට දුවන්නේ නැතුව මේක විතරක් බලා ඉන්න මට්ටමකට හිත දියුණු කරගන්න. දැන් මේ සති සමාධි දෙක පුරුදු කරන්නේ අපි ඉස්සෙල්ලා එක අරමුණකට යොමු කරගන්නවා. එක ආයතනකින් එකකට තේ. ඒක තමයි ආනන්දි. ලෝක ක්‍රමයෙන් එන්න ඕනේ අර කායන පස්සනා වේදනාන පස්සනා මේ විදිහට යන්නේ. ඒ ටික ඔක්කොම ඔතන තියෙනවා අර එක අරමුණකට යෙදিলা සිහිය තියෙනකොට. ඒ සමාධි සමාධියෙන් කරන්නේ ඇත්තටම අර දැන් අරමුණු අපේ ආයතන හයෙන්ම අරමුණු වලට දුවනවනේ. ආයතන එක එක අඩු කරනවා. ඒවා පස්සේ දුවන එක අඩු කරලා මනසට විතරක් ගේනවා. මනසට පේන දෙයක් තමයි ඊළඟට අල්ලගෙන ඉන්නේ. කය අතහරිනවා කියන එක ඒවයින් වෙන්නේ කය අතහැරිලා යනවා. ඒකට සමාධි ධානා මට්ටමට යනකොට වෙන්නේ කය අතහැරිනවා ටික ටික. ටික ටික වෙන්නේ එක පාරකට මත හැරෙනවා නෙමෙයි එක මට්ටම් වලදී නොදැනීම යන්නේ අරූපාවචර මට්ටමට යනවා. රූපාවචර මට්ටමේදී දැනෙන ගතියක් තියෙනවා. ඇයි එක දිගට තියාගෙන ඉන්න බැරි? මෙන්න එහෙමට හිත යනවා. ඔව්. ඒක තමයි දැන් ඔය සක්මන් භාවනාවේදී හැම පුරුදු කරන්න කියන්නේ ඒක තමයි. සැරගෙන කොහොමද සිහිය තියාගන්නේ? ඒ කියන්නේ තව ආයතනයක් විතරයි. හරි? ඇහැ තියාගත්තට ඒ ආයතනයයි අඩුනේ තව. වෙයි නෝ මේ අපේ ශරීරයේ මහතර දෙනෙක් ඉන්නවා මනක් තියෙනවා. ඒකට ඇහැ පියාගන්නේ අපි එක්කෙනෙක් අඩු කරලා අනිත් එකෙන් පුළුවන් ද බලලා අඩු කරගන්න. ඒක ඇස්සරගෙනත් ඔය දේම කරන්න පුළුවන්. ඒක බලවත්. ඒකයි මම කිව්වේ සක්මන් භාවනාවෙන් ගන්න සතිය හරි බලවත්. හරි. සමහරට වාඩි වෙලා කරන එකට වඩා ඒක බලවත්. මොකද ඒක ඇහත් අපි පාලනය කිරීම. yes පියාගෙන කරන එකේ ඇහැ පාලනය කරන්නේ නැහැ. ඩාර්කේදී ඇහි ආරමුණු වලට තමයි වැඩියෙන්ම දුවන්නේ. ඒකත් අපි යම් කිසි මට්ටමකට සංවර කිරීමක් කරනවා. ඒක දිනු වීමත් එක්ක තමයි ඒවා අත්දකින්න පුළුවන්. මේකයි මේ භාවනාවේ වැඩිපුර යෙදෙන්නේ කියන්නේ. සිහිය පිහිටනකොට තමන්ට අත්දකින්න පුළුවන්. සහගෙන කරන ඒවා වගේම සහල්ු ගතියක් එහෙම අත්දකින්න පුළුවන්කම තියෙනවා සක්මණේදී. ඒ සමහර රූපේ අත්දකින්න අය ඉන්නවා මෙතනම. ඒක පුරුදු කරන්න. ඒක මේ සමහර ගණන් ගන්නෑ නේ. වාඩිලා අමාරුවෙන් වේදනාව ඉඳගෙනම කරන්න ඕන භාවනාව වෙනවා. මේ පහසුවෙන් කරන්න පුළුවන් ඒවා තියෙනවා. සක්මන් කරන. කොහොම හොඳයි. ඇඟටත් හොඳයි භාවනාවක් දෙනවා.
දැන් මේ කරන්න ආයතන හයෙන් එක ආයතනයකට සීමා කරගැනීම සඳහා මම දැන් මේ ආත්මේ ආස්වාස් ප්‍රස්වාස් කායන පස්නාව කරන් කායි විඥානය පමණක් ගොනු කර ගැනීම. එතකොට ඒ වගේ අපිට මනසින් මේ විදිහට මෙහිමයි මෙහිමයි කියලා
කායි විඥානය කියුවට මනසක් තියෙනවා. ওই දෙක එකට යන්නේ. මූලික සංවරය තමයි
ධර්මානුකූලව ධර්මමානසිකාරයක් පවත්වාගෙන යමින් මනායතනයෙන් අපිට යම්කිසි
ඒ මට්ටමට එන්න ඕනේ. ඒක තමයි කිව්වේ දැන් ආයතන පහෙන්ම නිදෙනවා. දැන් මේක තේරුම් අරන් ඔබේ සිහිය පිහිටනකොට මේ පහම එක වගේ කිසිම වෙනසක් නැහැ. ඒක තමයි කිව්වේ ඒ පහට පිළිසරණ වෙන්නේ මනස. මනසේ මට්ටමට එනකොට තමයි සතිය හොඳට පිහිටන්න පුළුවන්කම එන්නේ. අපි දැනට සතිය පිහිටන්න හදනකොට ඉතින් සද්දයක් එනකොට ওই පස්සේ දුවනවා නේද? සද්දවත් සුවඳක් එනකොට ඒ පස්සේ දුවනවා. ඒක ඒ මට්ටම අඩු වෙලා යනවා. ඒ වයින් අර හිත මේ එක එක අරමුණු පස්සේ දුවන එක ටික ටික නවතිනවා. හොඳට සිහිය පිහිටන්න. ඒක ඊළඟට ඕකත් එක්ක නුවණ යෙදෙනකොට එනවා මේ ආයතන පහ කියන්නේ උපකරණ පහක් විතරමයි. එතනින් එහාට කිසිම දෙයක් කරන්න බෑ. මේ ඇහැට අදුගානේ රූපයක් දකින්නවත් බෑ. රූප සංඥාවක් කරන් දෙනවා ඇරෙන්න. ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. අර කණ්ණාඩියේ දැන් ප්‍රතිබිම්බ හටගත්තට කණ්ණාඩිය දන්නේ නැහැ මොකේ ප්‍රතිබිම්බද හටගන්නේ. ක්‍රියාකාරීත්වයක් විතරයි. අරමුණ විදින්නේ මේ මනසමයි කියලා මේ මනසින් කර මේ ආයතන වලට මුකුත් කරන්න. දර කොටයක් වගේ තමයි. පිහියක් වගේ තමයි. පිහියට තනියෙන් පුළුවන් ද ඒ ලොන් ටික කපලා තියන්න. කපුවේ. අරන් වැඩේ කරන්න. මේ උපකරණයක් කියන්නේ උපකරණය පුළුවන් බෑ ඒක කරන්න. නේද? ඒක උදව් කරගෙන වැඩේ කරන්න තව කෙනෙක්. මනස තමයි පිලිසරණ. ඕක දකින්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන් හොඳට ඕවගෙන නුවණක් යෙදෙන්න ඕන සම්මාදිට්ඨිය තියෙන කත් එක්ක. ඊළඟට දැන් ඒ කියන්නේ මේ භාවනා වලින් අපි ගොඩක් කරන්නේ මේ හිත නිවරණ වලින් යටපත් කරන එක. ඒක මේ නුවණ යෙදෙනකොට තමයි මේවයි ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ඒකයි මේක අර දෙපැත්තම එන්න ඕන. ධර්මය දැක්මත් එන්න ඕන. භාවනා පැත්තෙන් සමාධි පැත්තත් හැදෙන්න ඕන. ඔය දෙකම එකතු වෙලා තමයි මේ මේක එන්නේ නුවණ ප්‍රඥාව කියන්නේ. ඔව්. එතකොට ඔතන මම තව එකක් මතක් කරන්න අපිට තව පොඩ්ඩක් වෙලාව තියෙනවා. අර දැන් ඒ දැන් කට්ටිය හිතියේ නැතිව අර මතක් කරලා දුන්නේ මේ නාම රූප පත්‍ය පස්සෝ සලායතන සෝ අපි සාකච්ඡා කරලා තියෙන ගැඹුරට පරමේවා අහලා බලන්න. තව ටිකක් තේරුම් ගන්න පුළුවන් ඒකට. මට අද කතා කරන්න ඕන වුණ එකක් තව එකක් තමයි මෙහාට ගෙනියන්න අර අපු ප්‍රශ්නත් එක්ක මේ. දැන් අපි පස්සේ තේරුම් ගන්නකොට ඔගේ දෙපැත්තම තේරුම් ගන්න ඉතින්. පස්සේ හටගත් මේ මොකද කියන එක ඒ පැත්තෙන් තේරුම් ගන්න පස්සේ නිසා යන්නේ කොහෙද කියන පැත්තත් හොයන්න එක. මත පස්සපච්චා වේදනා කියනවා. නේ වේදනා ගැන අපිට අල්ලගන්න ලේසි ටික. දැනෙන ස්වභාවයක් නේද? ඈ? ඒකට වේදනා જાති කීයක් තියෙනවද? තුනයි නේද? මූලිකව තුනකට බෙදන්න. සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා. ඒ කියන්නේ දුක පැත්තට දාන්නත් බැරි සුඛ පැත්තට දාන්නත් බැරි වේදනාවක් කොටසක් තියෙනවා. ඉතින් මේ ටික හොඳට විස්තර කරන අර ධම්මදින්න තෙරණියගෙන් විශාක උපාසක අහන ප්‍රශ්න ටිකේදී වේදනාව ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. එතෙන්දී වේදනා යටි තුනයි. එතකොට ඒවට අනුසය මොනවාද කියලා අහනවා. සුඛ වේදනාවේ අනුසය විදිහට යෙදෙන්නේ ලෝභය නැත්නම් රාගානුසය කියලා. කැමති වෙන පැත්තෙන් යන රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය වෙන්නේ දේශය පටිඝානුසය. රාගානුසය පටිඝානුසය. එතකොට අදුක්කම සුඛ කියන එකේදී අනුසය වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යා අනුසය හින්දා තමයි මේ මොහේ. අවිද්‍යානුසය. ඒ වචන ටික සාමාන්‍යයෙන් තේරෙනව නේද? රිදෙනකොට කැමති නැති වේදනාවක් කෙනකට නිකන් පටිගේ පටිගානසේ නේද? ඉතින් සැප වේදනාවක් කෙනකට නිකන් ආදානසේ තව තව විඳින්න ආසයි. නේද? ආදානසේ. මදහත් නම් ඒ එතන තියෙන්නේ අවිජ්ජානසේ. හරි? ඒක තව තව කඩලා දාන ඒවා තියෙනවා එක එක. මට දැනෙන ගැඹුරු ප්‍රශ්න ටිකක් තියෙනවා දැන්. හැම සුඛ වේදනාවේදීම රාගානුසය යෙදෙනවද කියලා අහනවා. නැහැ. හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය යෙදෙනවා.
නැහැ.
අනේ ඔහොම ප්‍රශ්න ටිකකුත් අහනවා. එතකොට එහෙම වෙන්නේ නැහැ. එක උදාහරණයකට දෙන්නේ දැන් අර ධාන වගේ එකකදී ධාන සමාපත්තියේදී තියෙන රාගානුසය නෙමෙයි. ඒක සුඛ වේදනාවක් තමයි. එනකට රාගානුසය නෙමෙයි. අනේ ඒ වගේ ඒවයි තියෙනවා. කාමිසම මට ක්‍රියාචනයක් දාගන්න කොහොම හරි මේක ඊටත් වඩා ලස්සනයි. දැන් දුක්ඛ හැම දුක්ඛ වේදනාවෙම පටිගේ වෙන්නේ නැහැ. උදාහරණයක් කියන්න පුළුවන්. මම ලේසි වෙන්නේ නැහැ. දැන් ඔය ආර්ය මාර්ගයේ වඩන කෙනෙකුට හිතෙනවා තාම බැරි වුණා නිවන් දකින්න. එතෙන් ටිකක් දෝමනස්ස ගතියක් තියෙනවා. හැබැයි ඒක අර පටිගේ නෙවෙයි. පටිගානසයේ නෙවෙයි. නැත්නම් එක්කම්මය මුල් කරගෙන එන ඒ
කලකිරීමක්
තියෙනවා. ඈ ඒක එතකොට අර පටිගේ නෙමෙයි ඒක. ඒක ඔව් නිරාමිස පැත්තට තමයි අපි දාන්න තියෙන්නේ. එතකොට ඒ හැම දුක්ඛ වේදනාවම මේ පටිඝානසය දෙන්නේ. හැබැයි අපේ මට්ටමේ නෙමෙයි ඔය කියන්නේ. නේද? පොඩ්ඩක් වාඩිලා ඉන්නකොට මිදෙනවා ඉන්න බෑ. ඉතින් පටිගය තමයි එතන ඉදේ. මේ කම්මේ නෙමෙයි. හරිද? ඔතන මතක තියාගන්න අර දැන් වේදනාව අපි ප්‍රධාන වශයෙන් තුනකට බෙදුවාට තව දෙක දෙක කඩන්න පුළුවන් දැන්. සුඛ කියන එකේ සෝමනස්සය කියලා එකක් තියෙනවා. දුක කියන එකේ දෝමනස්සය කියලා එකක් තියෙනවා. ඔයදන් මේ මනසට දැනෙන ගතිය දෝමනස්සය. අපි මේ දෙක එකට දාලා තමයි කතා කරන්නේ. දැන් මෙතන මේ එකක් වැඩිපුර හිතන අයට ගැඹුරක් තියෙනවා. ඊළඟට මේ අවිජ්ජානුසයේදීලා තියෙන්නේ මොන වේදනාවේද? අදුක්කම සුඛ වේදනා. හරි. එතන තව ප්‍රශ්න ටිකක් අහනවා. ඒ සූත්‍රය අරන් ওই ටික සාකච්ඡා කරන සමඟ ඊළඟට මේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි ගැන තව විදිහකට අහනවා. තව වචනයක් කියදෙනවා පටිභාගය කියලා. පටිභාගය වෙන්නේ මොකක්ද? පටිභාගය කියන්නේ ඒක නිකන් අනිත් භාගය මොකක්ද? ඒක පොල් ගෙඩියක් බින්දොත් එක බෑයකට අනිත් බෑය මොකක්ද කියලා අහනවා වගේ එකක්. ඒක අනිත් කොටස මොකක්ද? මේකට උදව් වෙන අනිත් කොටස. ඒකට උත්තර තියෙනවා මේ සුඛ වේදනාවට පටිභාගය දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාවට පටිභාගය සුඛ වේදනාව. හරි. එතන නිකන් අදහසක් තේරෙනවා. අපි සුඛක් ගැන කතා කරන්නේ දුක්ඛයක් සම්බන්ධව. දුක්ඛක් ගැන කතා කරන්නේ අර සුඛේ අදහසක් තියාගෙන නේ. එහෙම දැන් ලෝකයා කරන්නේ ඔන්න ඔය දෙපැත්තේ පැනපැන ඉන්න. තේරෙනවද? දෙපැත්තේ පැන පැන ඉන්න එක විතරයි ලෝකයාට පේන්නේ. එතනින් එහා පේන්නේ නැහැ. ඒ සුඛයි දුකයි දෙකෙන් තොර පැත්තක් ගැන හිතන්න වෙලාවක් නැහැ.
දුක
දුකයි සුඛයි නැහැ. ඈ? එහෙම දෙන්නේ. මොකක් දුකා වහන් ඉතින් පේන්නේ බඩ පුරව ගන්න පැත්ත විතරයි. බඩ පුරව ගත්තහම සුඛයි. හරි. ආයිතින් ඒකේ අරිත්තත් තියෙන්නේ බඩගිනින. ඈ? බඩගිනි වෙනකන් ඉන්නවා ආයි කන. ආයි බඩ පිනනවා. අපහු නවතින්නේ නැහැ. ආයිතින් කකා ඉන්න වෙනවා දිගට. මේ ඕ දෙපැත්තට පැන පැන ඉන්න එකනේ කරන්නේ. උදයෙන් එහාට ඕකේ ධර්මයක් දකින්න උත්සාහ කරන්නේ නැහැ නේ. බඩගින්නේ මිදීමක් ගැන නිරෝධයක් ගැන සෙවීමක් නැහැ. දුක උදා දුක නැති කරන්න පුළුවන් මේ. ඕ දෙපැත්තට පැන පැන ඉන්න එක තමයි සාමාන්‍ය. හැම එකටම ඔහොම තමයි. ඒකට මේ ජීවිතේ කරගෙන යන්නේ
ඒක තමයි ජීවිතේ.
ඔව්. තොර මතක තියාගන්න. දැන් ඕවයි නුවණ යෙදෙනකොට මොකද වෙන්නේ? සප වේදනාවෙත් සිහිය නුවණ පිහිටනකොට දුක් වේදනාවෙත් සිහිය නුවණ පිහිටනකොට ටිකක් එනවා නේද අර මැද හරියට. සප වේදනාවේ මහ සැපක් විඳින්නෙත් නෑ දුක් වේදනාවේ මොදුක්ක් තියෙන මොකක් වේදනාවක් විතරයි. දැන් මොන පැත්තටද කිට්ටු වෙන්නේ? ලෝකෝත්තර පැත්ත නේ තාම ලෝකේ මැද පැත්ත. හේ ටිකක් අර ඇලීම් ගැටීම් පොඩ්ඩක් අඩුවේ. නේද? ඒ අඩු වෙනකොට තියෙන්නේ මොනවද එතකොට? ඔව්. ඔව්. ඒක උපේක්ෂා කියවට නියම උපේක්ෂාව නෙමෙයි. සැපට දාන්නෙත් නෑ දුකට දාන්නෙත්. අදුක්කම අසුඛ පැත්තට තමයි දැන් ටික ටික එන්නේ. නේද? ඒක භාවනා කරලා උතෙන්ට තමයි වෙන්නේ නේද? හරිද? ඒක එකතර අරවැය ඉන්නවට වඩා දිනුවෝ. නේද? සැපේ ඕනවට වඩා සතුටු වෙන්නේ නැහැ. දුකේ ඕනවට වඩා දුක් වෙන්නේ නැහැ. ඒක
මධ්‍යස්ථ වෙයි.
මධ්‍යස්ථ ගතියකට ටික ටික එන්නේ. හරි? දැන් ඕකේ අංශය මොකද්ද? අදුක්කම සුඛ වේදනාවේ අංශය මොකද්ද? මොහය ඇති වෙන්නේ අවිද්‍යාව. හරිද? දැන් අවිද්‍යාවේ ප්‍රතිභාවය මොකද්ද කියලා අහන්න.
විද්‍යාව.
විද්‍යාව. විද්‍යාවේ ප්‍රතිභාවය විද්‍යාව. එතකොට ඔන්න බලන්න දැන්. එතකොට අදුක්කම සුඛ පැත්තෙන් තමයි අවිද්‍යාව අල්ලගන්න පුළුවන්. එතනින් තමයි විද්‍යාව පහළ කරගන්න ඔන්න මගක් තියෙන්නේ. ඒක මතත් නුවණ පිහිටන්න තියෙනවා. නේද? එතකොට ඔයගලන්ට නිකන් අදහසක් එයි අර පූර්ව ප්‍රතිපදාව කොහොමද මේ ලෝකෝත්තර දැක්මට උදව් වෙන්නේ කියලා. හ්ම්? එතකොට එතන තමයි අර විමුක්තිය කියන්නේ ඔන්න ඒ වචනේ ආයේ. එතනින් තමයි විමුක්තිය කියන එක එන්නේ. නා දුක්ඛ සුඛ එක තුලින් තමයි විමුක්තියට යන්න පුළුවන්. හරි? ඒකෙන් මිදෙන. එතකොට මේ විමුක්තිය තුලින් තමයි නිවන. අනහම ධර්මතාවයක් තියෙනවා. ඒක තියෙන්නේ චූල වේදන්තසෝ. අපි ධර්මය උදව් කරගන්නේ කොහොමද මේ නුවණ ඇති කරගන්න කියන එකට දැන් බුද්ධ දේශනාවන් අරන් බලන්න ඕන නුවණින් විමසන්න ඕන. ඒ ඔයයි හරිය සම්බන්ධයක් තියෙනවා. ඒක එක තැන්වල කියපු ඒවයි හැම එකක්ම ගැළපෙනවා. සම්බන්ධයක් තියෙනවා. එතනත් තියෙන්නේ අර විමුක්තියයි නිවනයි කියනවා. අපි ඉස්සෙල්ලා උන්නාභ බ්‍රහ්මණ සූත්‍රෙත් එන්නේ පංචේන්ද්‍රිය මනස සතිය විමුක්තිය නිම එතන සතිය විමුක්තිය නිම උන්නාබ බ්‍රාහ්මණ සූත්‍ර සංයුත්තනිකාය 5.1 පොතේ සංයුත්තනිකාය 5.1 පොතේ ජරා වර්ගයේ තියෙන උන්නාබ බ්‍රාහ්මණ සූත්‍ර ඒවයි තේරුම් හොයා ගන්න ඕන දැන් සූත්‍රයේ කෙටියෙන් තියෙන්නේ මෙහෙම පිළිවෙලක් තියෙනවා මොකක්ද කියලා තමන්ට නෝන් දකින්න පුළුවන් නම් ප්‍රඥාව වැඩිවීමක් සිද්ධ වෙයි එතකොට මෙන්න මෙහෙම මේවයි පිළිවෙලක් තියෙනවා උන්නාබ බ්‍රාහ්මණ හොඳයි. දැන් ඕවා ඔය ප්‍රඥාව දැන් ධම්ම විචය කියන එක ධර්මයේ මොනින් විමසීමක් සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය එක්ක ධම්ම විචය සම්බොජ්ජංගයත් වැඩෙනවා. නේද? සති සම්බොජ්ජංගය ධම්මවිචය සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය ඔය තුනම අවශ්‍ය සතිය පිහිටන්න නම් භාවනා කරන්න ඕන සක්මන වගේ භාවනා කරන්න පස්සන ඒක වුණ භාවනා ප්‍රශ්නය නේද කොට සති සම්බොජ්ජංගය ඒක නිකන් වැඩක් නෑ විරිය ඕනේ විරිය සම්පත්‍ය. ඒ අතර ධම්මවිචය සම්පත්‍යයක් තියෙනවා. ධර්මයෙන් වෙන සීම තුලින් යම් කිසි දැක්මක් එනවා. රෝව ඔක්කොම එකතු වෙනකොට තමයි අනිත්‍යක වෙන්නේ. හරි. මේ ධර්ම කරුණු අහන්න අහලා දැනගන්න ඒවා නුවණින් විමසන්න. ඒක තමයි අපි මේවා උදව් කරගන්නේ. ධර්ම සාකච්ඡායෙම උදව් කරගන්නේ. ඒක තමයි ඒක ස්වාමීන් වහන්සේලාගේ පැහැදිලි කිරීම නිසා අහලා. මමගේ නුවණින් ඊළඟට මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. හරි? හොඳයි. එතනින් අපට පුළුවන් දැන් අවසන් කරන්න. ඉතින් මේ කාලය තුල මේ අපි සීල සමාධි ප්‍රඥා වැඩුණා. මේ අපි රැස් කරගත්තු කුසල් විශේෂයෙන් අපිට ඉල්ලීමක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේනම බොහොම ආසනීපව ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. තිත්තගල්ලේ ආනන්ද සිරිහාමුදුරු අභිධර්ම වැඩසටහන් කරන ස්වාමීන් වහන්සේට අපේ මේ රැස් කරගත්තු සියලුම කුසල් අනුමෝදන් වෙලා ඉක්මන් සුවය ලැබෙන්න අපි ප්‍රාර්ථනා කරමු සාධිකාරයන්. ඒ වගේ ධර්මයෙන් හැසිරෙන ඒ ධර්මයට උදව් කරන ඒ ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් ධර්මයේ පෙන්වලා දෙන ස්වාමීන් වහන්සේලා මම පෞද්ගලිකව දන්නේ නැති වුණත් හොඳ ස්වාමීන් වහන්සේලා මා ඒගොල්ලන්ට මේ ධර්මය ආරක්ෂා කරන දෙවිදේවතාවුන් වහන්සේලා මේකින් අනුමෝදන් වෙලා ඒ සම්පූර්ණ ආරක්ෂාව නිරෝගී සුවය ලබා දෙනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දෙවියන් දෙවිදේවතාවුන් වහන්සේලා සෑම දිනකටම මේ අපි රැස් කරගත්තු පින් අනුමෝදන් වේවා. සතුටටපත් වෙත්තා, දිවයි සිරු වැඩිදීම කරගනිත්තා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සමා ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නැරපක් අපිරපත්වය සතුටුපත්වයක් යැයි යම් කිසිම කරදරයක් බාධකයක් වෙන තිනා ඒ සියල්ලගෙම අප සැවම ආරක්ෂා කරන සේක්වා කියන දෙවියන්ට පින් අනුමෝදන් කරන ගාතකින් ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරක්කන්තු ලෝක සාසනං ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරක්කන්තු දේශනං ආකාශට්ටාක බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නවා නම් මේකින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ දැනුමක් ප්‍රතියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම මේකින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතාන්ති ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතාන්ති ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතාන්ති ඥාතයෝ. ඒ වගේම මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බාන පන්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින භාවයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. මේ පාඩ සමාද. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පින්වලින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැම මේකින් හේතු වාසනා වේවා. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි විඳති දුක්ඛේ සමුදෝ සුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි විඳති දුක්ඛේ සමුදෝ සුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි විඳති දුක්ඛේ සමුදෝ සුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා මොහොතු සබ්බ දුක්ඛාතං චතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛාතං චතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛාතං චතු. සාදු සාදු සාදු.
සම්මා සම්බුදුන් වහන්සේ පෙන්වා දීලා කියනවා සලගුණ සලකීම ඉතාම උතුම් ගුණයක් ඇකියට. අපිට මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම ඒක සීපත් කළ යුතුයි. අපගේ ධර්මාචාර්ය මහේන්ද්‍ර